අයිබෝන් දුවේ පුතේ ඔබ අදත් සම්බන්ධ වෙලා ඉන්නේ FM 107.3 රජරට සේවයේ ඔස්සේ විකාශය වන අධ්‍යාපනික වැඩසටහන ගුවන්විදුලි අධ්‍යාපනික වැඩසටහන රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ වැඩසටහන් මාලාවත් සමගින් ඔබ දන්නවා සෑම ඉරිදා දිනයකම උදෑසන 5 සිට 6 දක්වාත් ඒ වගේම සෑම සන්ධ්‍යා දිනකම සවස 7:30 සිට 8:30 දක්වා රජරට සේවයේ රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ තුලින් විකාශය වන සිංහල පාඩම හෙළබස් විනිස. ඉතින් අදත් සුපුරුදු පරිදි අපි හෙළබස් විනිස ඔබ වෙත රැගෙනෙන්න සූදානම්. ඉතින් දරුවනේ ඔබ දන්නවා කොවිඩ් වසංගත සමයේ නිවෙස්ගත වෙලා ඉන්න දරුදරියන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවන් වර්ධනය කිරීම උදෙසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් මෙහෙයවන ගුවන්විදුලි අධ්‍යාපනික වැඩසටහන තමයි රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ. ඉතින් මේ රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ සිංහල ගුවන් අවකාශය හෙළබස් විනිස නමින් ඔබ වෙත සමීප කරනවා. මෙහිදී සිංහල ව්‍යාකරණ වගේම සාහිත්‍ය ශාස්ත්‍රයට අදාළව සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුදරියන්ගේ භාෂා හැකියාව සාහිත්‍ය විචාර හැකියාව වර්ධනය කිරීම උදෙසා අපි මේ පාඩම් මාලාව දැනට මාස ගණනාවක් තිස්සේ ඔබ වෙත සමීප කරනවා. ඉතින් දරුවනේ මේ වැඩසටහන ශ්‍රවණය කරන ඔබ මේ වැඩසටහන පිළිබඳව දක්වන අදහස් අපි කැමැති දැනගන්න. ඒ නිසා මෙන්න මේ දුරකථන අංකය ලියාගන්න 071 8420829 071 8420829 දුරකථන අංකයට අමතලා එහෙම නැත්නම් කෙටි පණිවිඩයක් යොමු කරලා එහෙමත් නැත්නම් WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබට පුළුවනේ මේ වැඩසටහන පිළිබඳව සහ දොස් අපවිත කියන්න. නිතරම අපි ඔබගේ ප්‍රතිචාර හරහා මේ වැඩසටහන ඉදිරියට සංවර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් දුවේ පුතේ නිවසට වෙලා ඉන්න ඔබ සිංහල පෙළ පොත කියවන්න ඕනේ. ඒ වගේම උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකය මගින් 11 ශ්‍රේණියේ දරුදරියන් වෙනුවෙන් වෙන් කරලා තිබෙන ප්‍රදානය කරලා තිබෙන නිදහසේ කියවා නිදහසේ ලියමු කියන පොත පරිශීලනය කරන්න පොත් දෙකක් තිබෙනවා. මේ පොත් දෙක පරිශීලනය කරන්න ඕනේ. එහෙම වුණාම ඔබට ඉතාම හොඳින් මේ විෂය කොටස් අවධාරණය කර ගැනීමට ඒ වගේම මේ විෂය සඳහාරයන් අවබෝධ කර ගැනීමට විචාර සාහිත්‍ය සහ ව්‍යාකරණ කියන කොටස් හොඳින් අවබෝධ කරගෙන විභාගයට මුහුණ දීම සඳහා කිසියම් අත්වැලක් පිටුබලයක් මේ අධ්‍යාපනික අවකාශයන් තුලින් ඔබට ලැබෙනවා. ඒ නිසා දුවේ පුතේ නිරන්තරයෙන් ඔබ ඊත් එක්ක සංවේදීව සිටින්නේ නම් මං හිතන්නේ ඔබට සාමාන්‍ය පිළිබිඹුකට පෙනී සිටීම අසීරු අමාරු කාර්යයක් වෙන්නේ නැහැ. ඉතින් දුවේ පුතේ අපි මීට පෙර දවසකදී ඔබට ශ්‍රවණය කරන්න සැලැස්සුවා සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ සාහිත්‍ය කොටසේ තියෙන නූතන සාහිත්‍ය කොටසේ තියෙන එක්තරා සාහිත්‍ය අංගයක්. ඒ තමයි කෙටි කතාව. මේ කෙටි කතාව පිළිබඳව කතා කරමින් අපි මේ පාඩම ආරම්භ කළා පසුගිය සතියේ දිනයක. ඒ කියන්නේ කෙටි කතාවක් විදිහට අපිට නිර්දිෂ්ට කරලා තියෙන දේශීය කෙටි කතාවක් විදිහට නැත්නම් ලාංකේය කෙටි කතා කලාවේ බොහොම කීර්තිමත් නාමයක් දිනාගත්ත කේ ජයතිලක මහතාගේ අපට වැසිකිළියක් කෙටි කතාව අපට නිර්දිෂ්ටව තියෙනවා. ඒ වගේම තවත් පරිවර්තන කෘතියක් වෙනවා ඊළඟට ඔබට කතා කරන්න. ඉතින් මේ කෙටි කතාව සියවසකට එපිට අපේ ලාංකේය සමාජ ජීවිතයේ එක්තරා කේන්ද්‍රීය ප්‍රශ්නයක් පිළිබඳව සාකච්ඡා කරන කෙටි කතාවක්. ඉතින් මේ කෙටි කතාව ලියපු රචකයා පිළිබඳව නැත්නම් කේ ජයතිලකයන් පිළිබඳව ඔබ මීට පෙර ආතුව වැඩසටහනේදී ඔබ අවධානය යොමු කළා. ඒ වගේම තමයි මේ අපට වැසිකිළියක් කෙටි කතාවේ සාහිත්‍යමය ගුණය විමසද්දී නැත්නම් සාහිත්‍ය රසාස්වාදය සඳහා කරුණු සොයද්දී මේ කෙටි කතාව තුළින් කොහොමද අතීත සමාජය තුළ එහෙම නැත්නම් එදා ගැමියන් තුළ වැසිකිළි භාවිතය පිළිබඳ තිබූ ආකල්පය කොයි වගේද කියන එක අපි ඒ පාඩමේදී සාකච්ඡා කළා. ඉතින් පුතේ මේ පාඩම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමින් මේ සාහිත්‍යමය අගය පිළිබඳ විමසමින් ඔබ වෙතට තවත් මේ පාඩමේ සුවිශේෂී මාතෘකාවක් එහෙම නැත්නම් විචාර ප්‍රශ්නයකට අදාළ කරුණු කිහිපයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්නයි අද දවසේ මා සූදානම් වන්නේ. ඉතින් මේ කෙටි කතාව සැබෑ ලෙසම අතීත ගැමි දිවියේ ජීවන ප්‍රවෘත්තීන් ජීවන වෘතාන්තයන් වටා ගොඩනැගිච්ච කෙටි කතාවක්. ඒවගේම තමයි ලංකාවේ ජන සමාජයේ ජීවත්වුණු අතීත ගැමියන්ගේ සිතුම් පැතුම් එම නැත්තං අතීත ගැමියන්ගේ ආකල්පයන් කොයි වගේද කියන එක ඉතාම හොඳින් නිරූපණය වන කෙටි කතාවක්. ඒ වගේම තමයි මේ කෙටි කතාව තුළ අන්තර්ගත වෙනවා සාම්ප්‍රදායිකව අපේ ලාංකේය ජන සමාජය කිසියම් අලුත් දෙයක් අපේ සමාජයට ආපුහාම මේකට ප්‍රතිචාර දක්වපු විදිහ සහ සහජයෙන්ම ස්වභාවයෙන්ම අපේ සමාජය යම් යම් දේවල් සඳහා පුරුදු පුහුණු වෙලා තියෙන විදිහ. එකෙදි වැදගත් කාරණයක් තුවේ පුතේ මතක් කරන්න ඕනේ. කිසියම් සමාජයක යම් යම් ශිෂ්ටාචාරයේ ඉදිරිය වෙත කිසියම් සමාජයක් ගමන් කරද්දී ඒ සමාජය විසින් තමයි යම් යම් අවශ්‍යතාවයන් තෝරා ගන්නෙ. යම් යම් නිර්මාණයන් කරගන්නෙ. ඒ වගේම තමයි යම් යම් දැනුම් ප්‍රභවයන් නිර්මාණය කරගන්නෙ. එතකොට අන්‍යතර දේශයක අන්‍යතර සංස්කෘතියක අන්‍යතර සමාජයක නිර්මාණය වෙච්ච දැනුමක් තවත් සමාජයකට බලහත්කාරයෙන් පුරුද්දන්නට යෑම නැත්නම් තවත් සමාජයක් මත බලහත්කාරයෙන් පටවන්නට යෑම තුල හටගන්නා ගැටුම්කාරී ස්වභාවය මේ කෙටි කතාව තුළ තිබෙනවා. ඒක බොහොම නූතනවාදී දෘෂ්ටියකින් අපි කල්පනා කරොත් දුවේ පුතේ ඔබ හිතන්න අපේ සමාජය කියලා කියන්නේ ලාංකේය සමාජය කියලා කියන්නේ ශිෂ්ටත්වය කරා ගමන් කිරීමේ කාර්යවේදී ඊටාම පසුගාමී සමාජයක්. මම මේ කිව්ව කාරණේ ඔබට වැටහුණාද දන්නේ නැහැ. මිනිස්සු ශිෂ්ට සම්පන්න වෙනවා කියලා කියන්නේ එක්තරා විදිහකට වනාන්තරගත ජීවිතයේ සිට මේ සංස්කෘතික සාමාන්‍ය නාගරික ජන සමාජයට මිනිස අවතීර්ණ වීම. මේක තමයි ශිෂ්ටාචාරය කියලා කියන්නේ. එතකොට උත්පත්තියෙන්ම නැත්තම් මිනිසා ස්වභාවයෙන්ම නැත්තම් ආරම්භයේ පටන්ම මිනිසාගේ කිසියම් අශිෂ්ට ජීවන රටාවක් තමයි තිබුණේ. ඒ කියන්නේ වනචාරී ජීවන රටාවක් තමයි තිබුණේ. මේ වනචාරී ජීවන රටාවෙන් මිදිලා සාමාන්‍ය එලිමහනට ආපු අපේ මනුෂ්‍ය වර්ගය තුළ යම් යම් විපරිවර්තනයන් සිද්ධ වුණා. ඉතින් ඒ අතරතුර මතක තියාගන්න ඕනේ කාරණයක් තියෙනවා පුතේ. සතුන් විදියට සත්වයන් විදියට අපේ ජීවිතේ අපි අරගෙන ආපු ජීවන පුරුදු අපේ ජීවිත තුළින් අපිට බැහැර කරන්න බැරි වෙන අවස්ථා තිබෙනවා පුතේ. ඉතින් ඒවා දියුණු සත්වයන් දියුණුව මනස කල්පනා කරනකොට නැත්තම් අපේ මනස දියුණු වෙනකොට මොලේ දියුණු වෙනකොට තමයි ඒවා යම් යම් ආකාරයකට මිනිස්සුන්ගේ සිත්වලින් ඈත් වෙන්නේ. එතකොට මිනිසා දියුණුව කරා ගමන් කරනවා කියලා කියන්නේ නැත්තම් ශිෂ්ටත්වය කරා ගමන් කරනවා කියලා කියන්නේ ලස්සන ඇඳුම් අඳින එක හරි එහෙම නැත්තම් තව විදිහකට කියනවා නම් උසස් ගණයේ සංස්කෘතික නිෂ්පාදනය භාණ්ඩ පරිභෝජනය කිරීම නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට ලාංකේය සමාජය ගත්තාම උසස් මට්ටමේ ජංගම දුරකථන භාවිතා කරනවා. උසස් මට්ටමේ ඔරලෝසු භාවිතා කරනවා. උසස් මට්ටමේ යාන වාහන භාවිතා කරනවා. උසස් මට්ටමේ නිවාස ඉදිකිරීම කරලා උසස් මට්ටමේ ජන සමාජයක ජීවත් වෙන්න ඕනේ මිනිස්සුන්ගේ සංස්කෘතික අංග බාහිරින් ආරෝපණය කරගෙන ඉන්නවා. හැබැයි දුවේ පුතේ මතක තියාගන්න ඒ නිර්මාණ එකක්වත් අපේ ලාංකේය ජන සමාජය තුළ නිර්මාණය වෙච්ච ඒවා නෙවෙයි. ඒ එකක්වත් අපේ සමාජය තුළ නිර්මාණය වෙච්ච ඒවා නෙවෙයි. අපේ සමාජය තුළ ජීවත් වන අය ඒවා වෙනත් සමාජයකින් මිලට ගත්ත ඒවා. මිලට ගත්ත ඒවා. මොකද ඕනෑම ජන සමාජයක මිනිස්සු නිර්මාණශීලීව හිතලා තමයි යම්කිසි නිෂ්පාදනයක් කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ඉදිකට්ටේ සිට ඇල්පෙනෙත්තේ සිට ආය කට්ට නැත්තම් හැට්ට කට්ට කියලා කියන්නේ ඒකේ සිට ස්ටෙප්ලර් පින් එකේ සිට මේ හැම දෙයක්ම මිනිස් සිත තුළ පැන නැගුණු කිසියම් අදහසක් නිර්මාණශීලීව හිතලා කරගත්ත නිර්මාණයක්. හරිද? එතකොට මිනිසාගේ වැඩ පහසු කරන්නට මිනිසාගේ එදිනදා ජීවිතයට උපකාරී වන ආකාරයේ නිෂ්පාදනයන් මිනිස්සු හදාගත්තා. උදාහරණයක් විදිහට ඉස්සරලාම මිනිස්සු වනාන්තරෙන් එළියට එනකොට මේ තමන්ගේ ශරීරයේ තිබුණු මේ ලෝම ක්‍රමයෙන් ඉවත් වෙලා යනකොට මිනිස්සුන්ගේ හැම එළියට පෑදෙනකොට මිනිස්සුන්ට අවශ්‍ය වුණා ඇඳුම් පැළඳුම් අඳින්න. ඉතින් මිනිස්සුන්ට ඇඳුම් පැළඳුම් තිබුණ නැහැ කලින්ම. එහෙනම් මොකද කරේ? වනාන්තරයෙන් සොයා සපයාගත්ත කොළාතු ඇඳගත්තා. ඊට පස්සේ ටික කාලයක් යනකොට මේක ප්‍රයෝජනවත් නැති හින්දා මිනිස්සු ඇඳුම් කියන දේවල් නිර්මාණය කරන්න ගත්තා. එතකොට කපු වගේ ශාකයකින් පුළුම් වගේ දෙයකින් නූලක් අඹරලා ඒ නූල වියලා රෙද්දක් හදාගන්න මිනිස්සුන්ට පුළුවන්කම තිබුණා. සමහර විට පොල් හනස්සක ස්වභාවය දිහා බලලා ඒ පොල් හනස්ස ගෙතිලා තියෙන ආකාරය දිහා බලලා ඒකෙන් සමහර විට මිනිස්සු අත්දැකීමක් ගත්ත වෙන්න පුළුවන්. මෙන්න මේවා තමයි පුතේ ශිෂ්ටාචාරයේ නිර්මාණ කියලා කියන්නේ. එතකොට මිනිස්සුන්ට ගඟකින් එතර වෙන්න බැරි වුණාම මිනිස්සු මොකද කරන්නේ? ලී කොටයක් ඒ ගඟ හරහා දාලා ඒ දණ්ඩක් හදාගත්තා. ඉතින් මේ ඒ දණ්ඩෙන් හැමදේම කරන්න බැරි හින්දා තව ලී කොට දෙකක් තුනක් දාගත්තා. හතරක් පහක් හයක් හතක් දාගත්තා. ඊට පස්සේ මොකද කරේ? මේක බොහොම ස්ථිරසාර නිර්මාණයක් බවට පත් කරගෙන අර ඒ දණ්ඩ පාලමක් දක්වා නිර්මාණය වුණා. එතකොට ඒක හදන්න අමුද්‍රව්‍ය හොයා ගැනීම, තාක්ෂණය සොයා ගැනීම, ඊට පස්සේ ඒක ඉහළින් ගමන් කරන්න පුළුවන් බර ප්‍රමාණය නිර්ණය කිරීම, මෙන්න මේ වගේ දේවල් තමයි මිනිස්සු නිර්මාණශීලීව හිතලා ගොඩනගාගත්ත දේවල් කියලා කියන්නේ. එතකොට ඒ සමාජයේ නිර්මාණය කරගත්ත කිසියම් දෙයක් තියෙනවා නම් ඒ දෙය නිර්මාණය කරගන්නේ ඒ සමාජය තුළින් පැන නගින අවශ්‍යතාවයක් හින්දා. දැනුම කියන එක නිෂ්පාදනය වෙන්නේ අන්න එහෙම. දැන් උදාහරණයක් විදිහට ජපානය කියන රටේ තමයි පළවෙනියෙන්ම යතුරුපැදිය හදන්නේ. එහෙම නැත්නම් දියුණු යතුරුපැදියක් හදන්නේ. ඊට පස්සේ මේ ජපානය කියන රටේ මේ දියුණු යතුරුපැදිය හදන්නේ මිනිස් මොළය භාවිතා කරලා. ඒ කියන්නේ ජපාන් ජාතිකයන් තමන්ගේ බුද්ධිමය බලය පාවිච්චි කරලා තමයි පුතේ මේ යතුරුපැදිය කියන එක හදන්නේ. ඉතින් වෙනත් වාහන හදන ජපානය මේ වාහනය හදද්දි දෙයක් කල්පනා කරනවා. ඒ තමයි සාමාන්‍ය පුද්ගලයෙකුගේ ජීවිතේ වටිනාම ඉන්ද්‍රිය තමයි මොළය කියන එක. එතකොට මේ යතුරුපැදිය ගමන් කරන රියදුරා එලිමහනේ ගමන් කරන්නේ, එළියේ ගමන් කරන්නේ. ඉතින් එහෙම ගමන් කරලා යම්කිසි අනතුරක් සිද්ධ වුණොත් එහෙම රෝද දෙකක් තියෙන වාහනේ මෙයා යන්නේ යම් ආකාරයකින් එහෙම යෑමකදී අනතුරක් සිද්ධ වුණොත් එහෙම ඉතා වේගයෙන් ඔහුගේ හිස බිම වැදිලා නැත්තම් කොහරි තැනක වැදිලා ඔහුට අනතුරක් සිද්ධ විය හැකියි. එය ඉතා විශාල විනාශයක් කරා ගිහිල්ලා සමහරට මරණයෙන් කෙලවර වෙන්න පුළුවන්. ඒ නිසා මේ යතුරුපැදියේ ගමන් කරන කෙනාගේ ආරක්ෂාම කරගත යුතු දේ තමයි හිස. එහෙම නැත්තම් මොළය. මොකද මිනිස් මොළේ වටිනාකම ජපන හරියට දන්නවා. එහෙනම් මොකද කළේ? එයා ඒ වාහනේ යන රියදුරාට හිස ආවරණය කර ගැනීම සඳහා හෙල්මට් එකක් නැත්තම් හිස් ආවරණයක් සෙට් නිර්මාණය කරා. බොහොම සේෆ්ටි විදිහට, එහෙම නැත්තම් අපි කියන බොහොම ආරක්ෂාකාරී විදිහට සේෆ්ටි හෙල්මට් කියලා කියන්නේ. බොහොම ආරක්ෂාකාරී විදිහට ඒ හිස් වැසම ඔහු නිර්මාණය කරා. ඉතින් ජපන් ජාතකයෙක් සාමාන්‍යයෙන් යතුරුපැදියක් මුලදී ගන්නකොට ඔහු අනිවාර්යෙන් හිස් වැසමක් හිස් ආවරණයක් මිලදී ගන්නවමයි. ඒක හේතුව තමයි ඒ රටේ අය දන්නවා මේක නිෂ්පාදනය වුණේ කොහොමද සහ මේකේ වටිනාකම කොහොමද කියන එක. ඉතින් ඒ යතුරුපැදියම ලංකාවට ආනයනය කරද්දී ඒ යතුරුපැදියම ලංකාවට හිස්වසුමත් එක නැත්තම් හිස් ආවරණයත් එක ආනයනය කරද්දී ලංකාවේ මිනිස්සු කැමැත්තෙන් හෙල්මට් එකක් ගන්නෙ නැහැ. එහෙම නැත්තම් ලංකාවේ මිනිස්සු කැමැත්තෙන් හිස්වසුමක් ගන්නෙ නැහැ. ලංකාවේ මිනිස්සු යතුරුපැදියක් මිලදී ගත්තට හිස්වසුමක් මිලදී ගන්නේ පාර යනකොට රථවාහන පොලිසියෙන් නවත්තලා කෝ හිස්වසුම කියලා නැත්නම් හිස් ආවරණය කොහෙද කියලා අහලා ඒ වෙනින් දඩකොලයක් ලබා දෙන හින්දා නේද? එතකොට බලන්න, එතකොට ලංකාවේ මිනිස්සයාගේ හිස ආවරණය කිරීමේ බලය තියෙන්නේ නැත්නම් අයිතිය තියෙන්නේ නැත්නම් ඕමනාව තියෙන්නේ පොලිස් නිලධාරියෙකුට. දැන් පහුගිය කාලේ හිතන්නකෝ කොවිඩ් වසංගතය ආවා. අපිට විවිධාකාර සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා ජාත්‍යන්තර මට්ටමේ විවිධ සංවිධාන වලින් විවිධ විද්වතුන් විසින් අපිට උපදෙස් ලබා දුන්නා. හැබැයි පුතේ අපි ඒ උපදෙස් පිළිපැද්දද? නැහැ. පොඩ්ඩ බැරි වෙච්ච ගමන් අපි ඔක්කොම රොත්ත පිටින් ගිහිල්ලා පොරබදනු. හැමෝම එකට ඉන්නු. කිසිම දවසක මීටරේ දොරින් හිටියේ නැහැ. කිසිම දවසක මම දැක්කේ නැහැ අපේ රටේ කෙනෙක් අර ඉටරි දිවලින් ආවරණය කරගත්ත ඇඳුමක් මහගෙන පාර යනවා. හැබැයි ඔබ දකින්න ති කොරියාව, ජපානය, චීනය වගේ රටවල් මිනිස්සු එළියට බඩු බහන්න මිලදී ගන්නටත් ඒ ඇඳුම ඇඳගෙන තමයි ගියේ. නේ? ඉතින් අපේ හුඟක් සමාජයේ බැලුවහම ඒගොල්ලෝ මුව ආවරණ පළඳගෙන ඉන්නේ එක්කෝ නිකටට නැත්නම් බෙල්ලට. නහයයි කටයි දෙක වහගෙන නැහැ. ඒ මුව ආවරණයත් සමහරට මාස 3ක් විතර දාන්නේ එකම මුව ආවරණය දුඹුරු ගැහිලා කළු ගැහිලා සමහරට කහට බැඳිලා. මේවා පාරේ යනකොට දාගෙන යන්නේ ඇයි? මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් හරි කවුරු හරි නැත්නම් පොලිසිය නිලධාරියෙක් හරි නැත්නම් කිසියම් වගකීතු කෙනෙක් දඩ ගහයි නැත්නම් බණි නැත්නම් අප්‍රසාදයට පත් කරයි කියලා. ඉතින් බලන්න මේ තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි මේ රෝගාබාධය වැළඳීම සහ මේ රෝගාබාධයෙන් ආරක්ෂා වීම පිළිබඳව දැනුම් පද්ධතියක් අපේ සමාජෙ නොමැති වීම. අපේ අය මොකද කරන්නේ? පිටරටින් දෙන දැනුමට අනුගතව කටයුතු කරනවා. ඒ නිසා අපේ සමාජයව තේරුම් ගැනීමට තරම් දියුණු මනසක් අපේ නැහැ. හැබැයි වෙන රටවල එහෙම නෙමෙයි. ඒ අදාළ පාර්ශවයන් විසින් කිසියම් ආකාරයකට ඒ කලයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිබඳ දැනුවත් කරනවා නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන් ඒක පිළිපදිනවා. ඒ නිසා මතක තියාගන්න දුවේ පුතේ, කිසියම් සමාජයක නිර්මාණය වෙච්ච දැනුමක්, භාණ්ඩයක්, ක්‍රමවේදයක් කිසිම ආකාරයකින් වෙනත් රටකට ආනයනය කරන්න බෑ. භාණ්ඩය ආනයනය කරන්න පුළුවන්, ඒ භාණ්ඩය වටා බැඳුණු සංස්කෘතිය ආනයනය කරන්න බෑ. හිතන්න මේ උදරයේ හෝ එහෙම නැත්නම් ශරීරයේ වෙනත් ඒ වගේ අභ්‍යන්තර කොටසක ඊටාම සියුම් ආකාරයේ ඡායාරූප ගැනීම සඳහා පුංචි කැමරාවක් භාවිතා කරනවා. ඊටාම සියුම් කැමරාවක්. මේක ඔය ඔබ දන්නව ඇති, අහලා ඇති මේ වචන, මේ ලැපරොස්කෝපි, එන්ඩ්‍රොස්කෝපි, මෙන්න මේ වගේ ස්කෑන් පරීක්ෂාවන්, එහෙම නැත්නම් ශරීරයේ අභ්‍යන්තරයේ පරීක්ෂා කිරීම සඳහා තමයි මේ කැමරාවන් භාවිතා කරන්නේ. මේක ඊටාම පුංචි කැමරාවක්. හැබැයි ඊටාම හොඳ දර්ශනයක් මේකෙන් ගන්න පුළුවන්. ඊටාම හොඳ ඡායාරූප වීඩියෝ දර්ශන මේකෙන් ලබා ගන්න පුළුවන්. හිතන්නකෝ මේ වෛද්‍යවරුන් සඳහා නිර්දේශ කරපු මේ දියුණු මට්ටමේ කැමරාව අපේ රටේ වෛද්‍යවරයෙක් වැසිකිළියක සවි කරනවා. වැසිකිළියක සවි කරන්නේ ඔහුට අවශ්‍ය දේවල් නැරඹීම සඳහා. හරි, එතකොට දැන් හිතන්නකෝ අර දියුණු උපකරණයක් ලංකාවේ සමාජයට ආවට පස්සේ ඒ දියුණු උපකරණය අපේ අය භාවිතා කරන්නේ මොන විදිහ අරමුණක් වෙනුවෙන්ද කියලා. අද කැමරාවක් ගත්තත්, අද ජංගම දුරකථනයක් ගත්තත්, වෙනත් ඒ වගේ ඉලෙක්ට්‍රොනික විවිධාකාර උපාංග ගත්තත්, ඒ බොහෝ දේ අපේ අය භාවිතා කරන්නේ වැරදි ප්‍රවේශයන් සඳහා. ඊටාම සරලව මම කිව්වොත් එහෙම Google Map එක හොයාගෙන ඉස්සරලම බලන්නේ තමන්ගේ ගෙදර විතරයි. අන්න එහෙම සමාජයක තමයි අපි ඉන්නේ. ඉතින් ඒ නිසා එහෙම දියුණු සමාජයක දියුණු සංස්කෘතියක නිර්මාණය වෙච්ච ක්‍රමවේදයක් හෝ නැත්තම් ඒ පිළිබඳව නිර්මාණය වෙච්ච කිසියම් උපකරණයක් තවත් සමාජයකට බලෙන් ලබා දෙන්න බැහැ. ඒ සමාජයේ අය කැමැත්තෙන්ම ඒක නිර්මාණය කරගන්න තාක්කල්. එහෙම බලෙන් ලබා දෙන්න ගියාම යම් යම් ආකුල ව්‍යාකූලතා ඇති වෙනවා වගේම තමයි, වැරදි විදිහට ඒව භාවිතා කරනවා වගේම තමයි, සමහර විට නීතියෙන් ඒ පිළිබඳව දඬුවම් ලබා දෙනවා නම් විතරයි සමහරට ඒක පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ තත්ත්වය තමයි අපිට මේ වැසිකිළිය සම්බන්ධයෙන් නිර්මාණය වෙන්නේ. නැත්නම් මේ කෙටි කතාව තුළ වැසිකිළිය සම්බන්ධයෙන් තියෙන අන්න ඒ වගේ දෙයක්. මොකද වැසිකිළිය කියන එක ඇත්තටම ගත්තාම වැසිකිළිය කියන එක අපේ සමාජයේ නිර්මාණය වෙච්ච එකක් නෙවෙයි කියලා කවුරු හරි කියනවා නම් ඒක සාවද්‍යයි. පුතේ ඔබට යන්න පුළුවන් නම් ජේතවනාරාම කෞතුකාගාරයට. ජේතවනාරාම කෞතුකාගාරය තුල තිබෙනවා ඒ වගේම මහාවිහාර භූමියේ, අභයගිරි භූමියේ, ජේතවනාරාම භූමියේ බොහෝ තැන්වල තියෙනවා දුවේ පුතේ. මීට අවුරුදු 2500කට 600කට පෙර ආතුව ලංකාවේ වැසිකිලි කැසිකිලි භාවිතා කරපු විදිය පිළිබඳ මිහින්තලෙත් තියෙනවා. ඒ කියන්නේ අද කාලේ පෝසිලේන් වලින් සකස් කරන ලද වැසිකිලි සහ කැසිකිලි පෝච්චි පරණි තාක්ෂණික නිර්මාණ තුල පුතේ ශෛලමය වශයෙන් නැත්තම් කළුගල් වලින් නිර්මාණය කරලා තිබුණා. ඒක ඉතාම හොඳින් අපිට දැක්කන්න පුළුවන්. මට මතක හැටියට 1983 විතර ජපානයෙන් එනව නියෝජිතෙක් ලංකාවට ජලමුද්‍රිත වැසිකිළිය අරගෙන. ඔය අදාපි භාවිතා කරන කොමඩ් එක නැත්තම් ජලමුද්‍රිත වැසිකිළි. මේක හඳුන්වා දීලා මේකෙදී ඔවුන් විශේෂිත තාක්ෂණික ක්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ තමයි මේ වැසිකිළියෙන් පිටවෙන මලාපවාන පද්ධතියෙන් පිටවෙන ජලය 100%ක්ම පිරිසිදු ජලය විදිහට පරිසරයට මුදා හරිනවා. අපි සරලව කිව්වොත් එහෙම මේව ෆිල්ටර් වෙනවා. ෆිල්ටර් වෙලා ජරාව මඟ රැඳිලා හොඳ වතුර තමයි එළියට එන්නේ. ඉතින් මේ විදිහේ වැසිකිළියක් පාවිච්චි කරාට පස්සේ එයින් පිටවෙන වතුර සම්පූර්ණ පිරිසිදු වතුර කියලා ඒ තාක්ෂණය හඳුන්වා දුන්නු ජපාන ඉංජිනේරුවරයා ඒ වැසිකිළියෙන් එළියට පිටවෙන වතුර ටික බීලා පෙන්නනවා. බීලා පෙන්නලා ඒ වැසිකිළිය හඳුන්වා දෙන්නේ අපේ ලංකාවට අන්න ඒ විදිහට. ඉතින් ජපානයේ 1983 මේ තාක්ෂණය අපේ ලංකාවට හඳුන්වා දෙනකොට ඊට අවුරුදු 2500කට 600කට පෙර ආතුව ලංකාවේ මහා විහාර භූමියෙන් ඒ තාක්ෂණය මේ විදිහටම තියෙනවා. මම ඔබට කිව්වේ ජේතවනාරාම කෞතුකාගාරයට යන්න. ඒකේ තියෙනවා මේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා භාවිත කරපු වැසිකිළිවල ඒ මලාපවහන පද්ධතිය ගමන් කරවලා තියෙන විදිය. මුට්ටි හතක් තියෙනවා. ඒ මුට්ටි හත එක පිට තියලා තියෙන පුතේ. ඒකේ එකක ගල් ලඟුරු තියෙනවා, අනිත් එකේ ගඩොල් තියෙනවා, තවෙත් එක වැලි තියෙනවා, තවත් එක පස් තියෙනවා. මෙහෙම ගිහිල්ලා මේ සියල්ල හරහා යන මේ අපද්‍රව්‍ය අවසානයේදී ඉන් පිටවෙන ජලය මුදා හරින්නේ පුතේ සම්පූර්ණ පිරිසිදු ජලය විදියට පරිසරයට. ඉතින් මෙහෙම තාක්ෂණයක් අපිට තිබුණා. ඒස මතක තියාගන්න වැසිකිළිය කියන්නේ අපිට බටහිරින් ආපු එකක් නෙමෙයි. හැබැයි අවාසනාවට එක්තරා කාලයකදී අපේ රටේ මේ තාක්ෂණය ඛණ්ඩණය වෙනවා. එහෙම නැත්නම් අපේ මේ දැනුම් පද්ධතිය මැදින් ඉරක් ගැහුවා වගේ වෙන් වෙනවා. ඒ කියන්නේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයන් ලංකාව යටත් කරගත්තට පස්සේ ඔවුන්ට හිතේශිවන්ත පිරිසක් බිහි කරනවා සහ ඔවුන්ගේ අධ්‍යාපනය මෙහි ස්ථාපිත කරනවා. ඔවුන්ගේ දැනුම් පද්ධතිය අපේ සමාජයට දෙනවා. අපේ සමාජයේ දිගට අරගෙන ආපු පිරිවෙන් අධ්‍යාපනය බිඳවට්ටනවා. මේක තමයි මේගොල්ලන්ගේ ප්‍රධානම අරමුණ වෙන්නේ. මම මතක තියාගන්න ජන සමාජයක් ගෝත්‍රවාදයකට ඇදලා දාන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි අධ්‍යාපනයට පහර ගැසීම කියන්නේ. අපි ඇත්තටම ගෝත්‍රිකය බවට පත්ුනේ මේ තරම් පිරිහුණු ජාතියක් බවට පත්ුනේ පුතේ අපේ සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපනයේ ඛණ්ඩනේ. මොකද ඊට වඩා ඊටාම අඩු දැනුම් පද්ධතියක් තමයි පසු කාලීනව නිර්මාණය වුනේ. ඉතින් ඒව වටහිර අය හරියට අපිට ඒ සමාජ අනිතාවේ නැත්තම් ඒ අධ්‍යාපනික අවකාශය අපිට විවර කරලා දුන්නේ නැහැ. ඒගොල්ලෝ බොහොම සියුම් විදිහට ඒවා ඛණ්ඩනය කරලා තමයි අපිට අපිව ඒගොල්ලන්ගේ ග්‍රහණයට ගත්තේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඒ ඛණ්ඩනය වීම තමයි අද අපේ මේ රටේ පරිහානියට සියල්ල බලපාලා තියෙන්නේ. ඒගොල්ලෝ ඊට පස්සේ අපේ සාම්ප්‍රදායික සාහිත්‍යයට පහර ගැහුවා, සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට පහර ගැහුවා, ඊට පස්සේ පාලන තන්ත්‍රයේ තිබ්බ යම් යම් සාධනීය දේවල් නැති කරලා දැම්ම. අන්න එවැනි තත්වයක් තුල ලංකාව සම්පූර්ණයෙන් ගෝත්‍රික ගොබ්බ සමාජයක් වෙත ආපහු ගියා. ඉතින් දුවේපතේ මම කියන්න හදන්නේ මේ 1924 හැදෙන මේ වැසිකිළිය අපිට අපි කියන විදිහට මේ සුද්ධ හඳුන්වා දුන්න දෙයක්. එව නැත්නම් බටහිර ජාතිකයන් හඳුන්වා දුන්න දෙයක්. මොකද ඒකට හේතුව මේ දැන් ඔය අපි අද මුහුණ දීලා තියෙන කොවිඩ් වසංගතය සම්බන්ධ පනත් කෙටුම් පොත නැත්නම් වසංගත රෝග නිවාරණ පනත බිහි වෙන්නේ මීට අවුරුදු 120කට විතර කලින් ලංකාවේ. ඉතින් තාමත් ක්‍රියාත්මක වෙන්නේ ඒකේ තියෙන සමහර වගන්ති. හරිද? එතකොට මතක තියාගන්න මේ ඉංග්‍රීසි ජාතිකයන් අපේ රටට ඇවිල්ලා ඒ අයගේ යම් යම් සංස්කෘතික අනන්‍යතා ලක්ෂණ අපේ සමාජයට පුරුදු කෙරුවා. එතකොට අපේ අය අර මහා විහාරයේ නැත්තම් ජේතවනාරාමයේ අභයගිරිය කියන ඒ දැනුම් පද්ධතීන් ඛණ්ඩනය කරලා ආයි වනගත වුණා. වනගත වෙලා ඒ නොදියුණු අශිෂ්ට සමාජයේ විදිහ තමයි ජීවත් වුණේ. ඒ සමාජයේ දිගට දිගට ඇවිල්ලා අපිටම ආවේණික දැනුම් පද්ධතියක් ගොඩනගා ගන්න අපිට බැරි වුණා. හේතුව තමයි මේ බටහිර ජාතිකයන් අපේ සමාජයේ වෙත බලෙන් පවරපු දැනුම් පද්ධතිය හින්දා. හරි. ඒ නිසා ඒ දැනුම් පද්ධතිය අපේ අය ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරා කියලා කියන්නේ ඒක අපේ සමාජය තුල නිර්මාණය වෙච්ච එකක් නෙවෙයි හින්දා. එතකොට අපේ සමාජයේ යම් යම් මිත්‍යා මත තිබුණා, ඒ වගේම විද්‍යාත්මක කාරණා අපේ සමාජෙන් ගිලිහිලා තිබෙන මිත්‍යාවන්ට ඉතුරු වුණා. ඉතින් ලෙඩ රෝග හැදෙන්නේ කොහොමද කියලා ඇහුවොත් අපේ සමාජයේ ඉස්සර දුන්න උත්තරේ තමයි වාපිත්සෙම්, වාතේ හෝ පිත හෝ සෙම, මේ තුනෙන් එකක් කිපිලා. තුන්දොස් කිපිලා කියලා කියන්නේ. ඒ වගේම තමයි විවිධ අපල උපද්‍රව පිළිබඳව, එහෙම නැත්නම් ප්‍රේත භූත බලවේග පිළිබඳව, අමනුෂ්‍ය දෝෂ පිළිබඳව තමයි අපේ සමාජයේ විශ්වාසය තිබුණේ. ඉතින් මේට සාපේක්ෂව බටහිර සමාජය තුළ වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා, ශ්‍රුද්ධ ජීවි විද්‍යාව දියුණු වෙලා, මේ වගේ විවිධ විද්‍යාත්මක දැනුම් පද්ධතීන් ආවා. ඒවා ඒ සමාජවල නිර්මාණය වුණේ. ඒ සමාජවල නිර්මාණය වෙච්ච මේ දැනුම් පද්ධතීන් ඒ සමාජවල ජීවත් වන අය ලංකාවගේ රටවල් තුල නැත්නම් ලංකාවගේ ජන සමාජයන් තුල බලහත්කාරයෙන් ස්ථාපනය කරන්න ගත්තා. එතකොට ඔය පොලිසිය කියන එක, උසාවිය කියන එක, ඊට පස්සේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන එක, ඊළඟට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ යම් යම් වෘත්තීන්, ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂක කියන වෘත්තීන්, මේ සියල්ල එන්නේ ඒ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන තන්ත්‍රය තුළ හඳුන්වා දුන් නීති රීති පද්ධතිත් එක්ක. ඉතින් ඇත්තටම අපේ ජන සමාජයේ මිනිස්සු වැසිකිලි භාවිතයට පුරුදු වෙලා හිටපු කට්ටියක් නෙමෙයි. මොකද පැරණි විහාරස්ථාන ආශ්‍රයයක තිබුණට සාමාන්‍ය ජන සමාජයේ වෙත ඒක ව්‍යාප්ත වෙලා තිබුණේ නැහැ. ඉතින් ජන සමාජයේ සෙනඟ වැඩි වෙන්න, ජනගහනය වැඩි වෙන්න ඇත්තට මේ වැසිකිලි භාවිතයේ අවශ්‍යතාවය නිර්මාණය වුණා. මොකද බොහොම පුංචි ඉලක සමීපෙන් නිවෙස් තබාගෙන ජීවත් වෙනකොට අර පෙරපුරුදු විදිහට වනාන්තරගත වෙලා තමන්ගේ මලාප වාහන අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුත්ත කරන්න බැරි වුණා. යම් හේකින් එහෙම කළොත් එහෙම ඒ අපද්‍රව්‍ය ජලමූලාශ්‍රවලට එකතු වෙලා ඒවා බිව්වට පස්සේ නැත්නම් ඒවා පානය කරාට පස්සේ ඒන් විවිධාකාරයේ ලෙඩ රෝග අසනීපයන් හැදෙන්න ඉඩකඩ තිබුණා. ඒ වගේම තමයි මේ පැරණි අපි කියනවා පැරණි දැනුම් පද්ධතීන් තුළින් ඒවා පිළිබඳව නැත්නම් ඒව පිළිබඳව දීලා තිබුණු පිළිතුරු ඒතරම් සාධනීයව නෙමෙයි පැරණි දැනුම් පද්ධතීන්. ඉතින් මේ නව දැනුම් පද්ධතිය තුළ ඒවා සෑදෙන ආකාරය පිළිබඳව කිසියම් විද්‍යාත්මක සොයා ගැනීම සහ ඒ පිළිබඳව අදහස් තිබුණා. ඉතින් එහෙම අදහස් තිබුණට අපේ සමාජයේ මුල් කාලිනව මුල් වැසගෙන තිබුණු මේ මිත්‍යා මතින්ද බොහෝ අය ඒව පිළිගන්න සූදානම් වුණේ නැහැ. ඒ නිසා තමයි මේ කෙටි කතාවේ තියෙන විදිහට හේරත් තිකෝනිස් ඇතුළු මේ සුගතන් වගේ මේ අය කිසිම ආකාරයකින් මේ වැසිකිලියක් සෑදීම පිළිබඳව උනන්දුවක් නොදක්වන්නේ. මොකද ඒකට හේතුව ඒ අය විශ්වාස කරනවා එහෙම වැසිකිලියක් අපේ සමාජයට ඕනේ නැහැ කියලා. ඒව නාගරිකව භාවිතා කරාට අපිට අවශ්‍ය නැහැ කියලා. ඒ ගැමියන් හිතන විදිහ. මොකද ඒකට හේතුව වැසිකිලියක් ඕනේ කියන එක ඒ ගැමියන්ට තර්කානුකූලව අවබෝධ වෙලා තිබුණේ නැහැ. එහෙම නැත්නම් ඔවුන්ගේ දැනුම් පද්ධති තුල ඒක තිබුණේ නැහැ. ඔවුන් ඒක දන්නේ නැහැ. ඔවුන් අධ්‍යාපනය ලැබලා නැහැ. ඒ වගේම ඔවුන්ගේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන නැහැ. හැබැයි බටහිර අය ඒ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන තමයි වැසිකිලිය කියන ඒ සංස්කෘතික නිර්මාණය කරගත්තේ. ඒ නිසා මතක තියාගන්න හැම නිෂ්පාදනයක්ම සංස්කෘතික නිෂ්පාදනයක්. ඒ කියන්නේ කිසියම් ජන සමාජයක් තුලින් ඒ ජන සමාජයේ සිතුම් පැතුම් නියෝජනය කරමින් තමයි ඒ නිෂ්පාදනය එළියට එන්නේ. ඒ නිසා හැම වෙලෙම වාහනයක් ගත්තත්, කිසියම් ඉලෙක්ට්‍රොනික උපකරණයක් ගත්තත්, එහෙම නැත්නම් වෙනත් ඕනම ජංගම දුරකථනයක් හෝ මේ හැම එකකම මේ අන්තර්ජාලය පවා මේ ඔබට කතා කරන ගුවන්විදුලි අවකාශයේ පවා මේ ඔබ වෙත මේ හඬනම්වන මේ ගුවන්විදුලිය පවා එක්තරා ආකාරයක මිනිස් නිර්මිතයක්. හැබැයි මේ මිනිස් නිර්මිතය කිසියම් ජන සමාජයක අවශ්‍යතාවය වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනවා. එනිසා ඒව තවත් සමාජයකට ආනයනය කරාට බහන්න විදිහට ඒහා බැඳෙන සංස්කෘති ආනයනය කරන්න බෑ. ඒ කියන්නේ ඒක භාවිතා කරන විදිහ ආනයනය කරන්න බෑ. ඒ නිසා තමයි ජපානයේ මිනිස්සු සහජයෙන්ම හිස්වැසුම් පළඳින්දී යතුරුපැදියක යද්දී අපේ අයගේ පිටිපස්සෙන් පොලිසියට ඉන්න වෙලා තියෙනවා. කොරෝනා වෛරස් එක පටන් ගත්ත චීනය සහජයෙන්ම තමන්ගේ මුව වසාගෙන ඉන්නකොට අපේ අයට පොලිසියට ගිහිල්ලා, එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ගිහිල්ලා කට වහගෙන යව් කියලා නීතියෙන් දඬුවම් කරන්න සිද්ධ වෙන තත්ත්වයට, නැත්නම් කට ඇරගෙන ඉන්න අයව මාධ්‍යෙන් පෙන්නන තරමට පහත් මට්ටමට අපේ සමාජයේ වැටෙන්න හේතුුනේ එහෙම. මොකද ඔබ දැකලා තියෙනවා නම් ජාත්‍යන්තර මාධ්‍ය කිසියම් දවසක මෙන්න මිනිස්සු පාරේතොට යනකොට මාස්ක් දාගෙන නැහැ අපේ රටේ මිනිස්සු කියලා කිසිම රටක් එහෙම පෙන්නලා නැහැ. ඉන්දියාව පෙන්නලා ඉදලා දන්නේ නැහැ. නමුත් ඉන්දියාව වරනහම ලංකාව තමයි මේ චර්යාවන් තියෙන. ඒ කියන්නේ ලංකාවේ මිනිසුන්ට මුව ආවරණ පැළඳීමේ අවශ්‍යතාවය දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. වෙන රටවල් අය දන්නවා මොකද ඒකට හේතුව. ඒ මගින් මේ රෝගයේ බෝ වීමේ හැකියාව කොයි වගේද කියන එක ඔවුන්ට පර්යේෂණාත්මකව ලබාගත් අවබෝධයක් ඔවුන්ගේ රට තුළ ඔවුන්ගේ සමාජය තුළ තිබෙනවා. ඉතින් මෙන්න මේ තත්වය ඊටම සංකීර්ණ සහ සියුම් විදියට කේ ජයතිලක මහතා ඊටම ඈත කාලයේ කතා කරනවා. මේක අදටත් වළංගු කිටි කතාවක් වෙන්නේ අන්න ඒ නිසා. විශේෂයෙන් මේ වසංගත සමයේදී නම් මේක ඊටම හොඳින් අදාළ තත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කිටි කතාවේක ප්‍රශ්නයක් තියෙනවා පුතේ. වැසිකිලි සෑදීමේ ව්‍යාපාරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ජයගත්තද ඒ භාවිත කිරීමේ ජයග්‍රහණය ලබන්නේ කතකයා කියලා. ඒ භාවිත කිරීමේ ජයග්‍රහණය ලබන්නේ කතකයා කියලා. මේක හරි පාර්ශව දෙකක්, ලස්සන පාර්ශව දෙකක් මෙතන තියෙනවා. ඒ කියන්නේ දැන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තමයි නියෝග කරන්න වැසිකිලියක් හදපියව කියලා. නැත්නම් හදන්න කියලා. ඔහු නියෝග කරනවා. ඒතර මිනිස්සු හදනවා. හරියට අපේ අය හෙල්මට් එකක් මිලදී ගන්නවා වගේ. හැබැයි පොලිසියෙන් නැත්තම් හෙල්මට් එක කොහෙද තියෙන්නේ? එක්ක ගෙදර නැත්තම් අතේ. ළඟ කඩේට යනකොට කිසිම කෙනෙක් හෙල්මට් එක ඔයලා දාගෙන යන්නේ නැහැ. නිකාම්ම යනවා. සමහර විට ලංකාවේ බොහෝ අනතුරු සිද්ධ වෙන්නේ අන්න ඒ වගේ පුංචි කෙටි ගමන් බිමන් යන්න ගිහිල්ලා. ළඟට ගිහිල්ලා එන්න ගිහිල්ලා. ඉතින් ඒකට හේතුව තමයි නොසලකිලිමත්කම සහ එහි අවශ්‍යතාවය තර්කානුකූලව වටහා ගැනීමට තරම් පුළුල් මනසක් නොතිබීම. තර්කානුකූලව වටහා ගන්න පුළුවන් මනසක් තියෙනවා නම් කිසිම දවසක එහෙම කරන්නේ නැහැ. හරිද පුතේ? ඒ නිසා. ඉතින් මේ වැසිකිලිය සාදන්න පුළුවන්. ඒ කියන්නේ නීතියට බය හින්දා වැසිකිලිය හදනවා මිනිස්සු. දැන් යම් හේයකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇවිල්ලා වැසිකිලි හදන හැදුවේ නැත්තම් නඩු දානවා කියලා කිව්වේ නැත්තම් කිසිම විටක හේරක් වැසිකිලියක් හදන්නේ නැහැ. වැසිකිලියක් හදන්නේ නැහැ. අවසානයේදී වැසිකිලිය හදනවා. වැසිකිලිය හැදුවට පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් වැඩක්ද ඒකෙන්? වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා නීතියට බයේ දෙයක් නොකර ඉන්න එකයි ඇත්තම අවශ්‍යතාවයේ සඳහා ඒක භාවිතා කරන එකයි දෙකක්. එතකොට නීතියට බය හින්දා තමයි වැසිකිලියක් හදන්නේ. හැබැයි වැසිකිලිය භාවිතා කරන්නේ තර්කානුකූල දැනුමේ ප්‍රයෝජනයක් විදිහට. ඒ කියන්නේ දැන් කාට හරි පොත් ගොඩක් ගෙනල්ලා, කබඩ් ටිකක් ගෙනල්ලා, මේසපුටු ටිකක් ගෙනල්ලා පුස්තකාලයක් හදන්න පුළුවන්. හැබැයි පුස්තකාලයට අර්ථයක් එන්නේ කොහොමද? ඒ පුස්තකාලට අර්ථයක් එන්නේ ඒ පුස්තකාලය භාවිතා කරන පාඨක ප්‍රජාවක් හිටියොත් තමයි. එහෙම නැත්නම් ඒ පුස්තකාලයේ පොතපත පරිශීලනය කරන, ගවේෂණය කරන පිරිසක් සිටින තාක්කල් පිරිසක් නොසිටින තාක්කල් ඒ පුස්තකාලය තවදුරටත් පුස්තකාලයක් වෙන්නේ පොත් ගබඩාවක් බවට පත් වෙනවා. ඒ නිසා සෑම විටම පුස්තකාලයක් වැදගත් වෙන්නේ ඒම පුස්තකාලය සමග අන්තර්ක්‍රියා කරන පාඨක සමාජයක් නිර්මාණය වෙනකොට. ඉතින් ඒ නිසා කවුරු හරි කෙනෙකුට ගමේ පුස්තකාලයක් හදන්න පුළුවන්. හැබැයි අමාරු කාර්යය තමයි පාඨක සමාජයක් හදන එක නැත්තම් සංවාදශීලී පිරිසක් නිර්මාණය කරගන්නේ. ඒක අසීරු වැඩක්. ඒක අමාරු වැඩක්. ඒකට ජවයක් තියෙන්න ඕන. ඒකට දියුණු මනසක් තියෙන්න ඕන. ඒ සඳහා සියුම් කල්පනාවක් තියෙන්න ඕන. ඉතින් මේ කෙටි කතාවේ මෙන්න මේ පාර්ශව දෙක නියෝජනය කරන්න කතුවරයා ඊටාම සියුම් ලෙස උත්සාහ කළා තියෙනවා. ඒ කියන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් අවස්ථා ගණනාවකදී ගෙදරට ඇවිල්ලා ඔබට ඒ උදාහරණ මේකෙන් හොයාගන්න පුළුවන්. මම අමුතුවෙන් මේක කියනෝන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අවස්ථා ගණනාවකදී ගෙදරට ඇවිල්ලා කියලා 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 ඒ ගමේ බොහෝ තැන්වල වැසිකිලි සාදවනවා. සමහරු ලෑල්ල දානවා, සමහරු වලවල් කපනවා, සමහරු අර ගේ වගේ එක හදනවා. මේ හැමදේම කරලා කොහොම හරි ඔහුගේ රාජකාරිමය කටයුත්ත කිසියම් ආකාරයකට ඉටු කරනවා. ඔහුගේ කාර්යය ඉෂ්ට කරනවා. ඉතින් හරියට බැලුවොත් එහෙම, බාහිරින් බැලුවොත් එහෙම, නීත්‍යානුකූලව පරීක්ෂා කරලා බැලුවොත් එහෙම, ඒ ගමේ හැමෝම වැසිකිලියක් හදලා තියෙනවා. ඇයි වැසිකිලියක් හැදුවේ? වැසිකිලිය අවශ්‍යතාවය දැනিলাද? වැසිකිලියෙන් වැසිකිලියක් භාවිත නොකරපුවාම සිදුවන අවදානම් සහගත ස්වභාවය ගැන හිතලද? නෑ. එහෙම නැත්නම් වැසිකිලියක් සෑදුවේ නැත්නම් ඒ ඔස්සේ ඇතිවෙන රෝගාබාධ වලින් බේරීමේ උමනාවෙන්ද? නෑ. අඩුමතරම එහෙම රෝගාබාධයකින් වැළඳෙනවා කියලා විශ්වාස කරනවද? නෑ. වැසිකිලි හැබැයි ඔක්කොම හැදුවා. මොකද්ද මෙතන තියෙන්නේ? මෙතන තියෙන්නේ පුතේ මිනිස්සු නීතියට අවනත වෙන එක හේතුවක් තමයි දඬුවමට තියෙන බය හින්දා. ඒක ප්‍රජාතන්ත්‍රවාදීදී පැහැදිලි කරනවා. දේශපාලන විද්‍යාවේදී පැහැදිලි කරනවා මේක. පුරවැසි අධ්‍යාපනයේත් පැහැදිලි කරනවා ඇති ඔයගොල්ලන්ට. එතන මිනිස්සු නීතියට අවනත වන්න එකක් තමයි දඬුවමට තියෙන බය හින්දා. මිනිස්සු දඬුවම් විඳින්න බයයි පුතේ. මිනිස්සු දඬුවම් විඳින්න බයයි. හරිද? මිනිස්සු දඬුවම් විඳින්න බයයි. ඒ නිසා වැසිකිලිය සාදන්නේ ගමේ බොහෝ අය දඬුවමට තියෙන බය හින්දා. ඒ කියන්නේ යම් හේයකින් මේ වැසිකිලිය සෑදුවේ නැත්නම් Tamanට පොලිසියේ උසාවියේ ලගින්න සිද්ධ වෙනවා සහ ඒ වෙනුවෙන් දඩ ගෙවන්න සමහර විට සිර දඬුවම් විඳින්න සිද්ධ වෙනවායි කියන බය නිසා තමයි වැසිකිලියක් හදන්නේ බයට. එහෙම නැත්නම් වැසිකිලියක් හදන්නේ තමන්ගේ අවශ්‍යතාවය පිණිස නෙමෙයි. ඉතින් මේ తත්වය මෙහෙම තියෙනකොට හැම ගෙදරම වැසිකිලියක් නිර්මාණය වෙලා තිබ්බයි කියලා. හැම ගෙදරම ඒ විදිහේ උපකරණ ටිකක් සවි කරලා තිබ්බා කියලා ඇත්ත ප්‍රශ්නේ විසඳෙන්නේ නැහෙනේ. ඒ කියන්නේ මිනිස්සු ගෙදර වැසිකිලියක් හදලා මේ අය මොකද කරන්නේ? පරණ පුරුදු විදිහටම තමන්ගේ ශරීර කෘත්‍යයන් කරගන්නවා නම් එහි ප්‍රයෝජනය නැහැ. ඒ සඳහා දැනුමක් අවශ්‍යයි. ඒ සඳහා දැනුමක් අවශ්‍යයි සහ ඒ සඳහා තර්කානුකූල වටහා ගැනීමක් අවශ්‍යයි. ඉතින් දුවේ පුතේ, ඒ තර්කානුකූල වටහා ගැනීම කොහොමද එන්නේ? ඒක එන්නේ පාසල හරහා. ඒක එන්නේ අධ්‍යාපනය හරහා. ඒක එන්නේ දැනුම සම්ප්‍රේෂණය වීම හරහා. එතකොට නූගත් කැමියන්, එහෙම නැත්නම් පැරණි පරම්පරාව මේ වැසිකිලි භාවිතය සිද්ධ කළේ නැහැ. එහෙම නැත්නම් ඔවුන් ඒ ශරීර කෘත්‍යයන් කිරීම සඳහා තෝරගත්ත ක්‍රමවේද තිබුණා. එසා ඒගොල්ලෝ කැමති ඒ විදිහටම ඉස්සරහට යන්න. මොකද තරුණ අය නැත්තම් ළමයින්ව යම් ආකාරයකට වෙනස් කරන්න පුළුවන් වුණාට වයසට ගියපු අයව, එහෙම නැත්තම් කිසියම් වයසකට පැමිණි අයව එහෙම ලේසියෙන් වෙනස් කරන්න බැහැ. වෙනස් කරන්න අමාරු. ඉතින් මේ මතවාදීමය වෙනස සිද්ධ කරන්නේ මේ කතකයාවත් මේ කුඩා දරුවා නැත්තම් පාසල් දරුවා. එතකොට අර නීතියට බය ඉදිකරන ලද උපකරණේ නැත්තම් ඉදිකරන ලද ඒ ස්ථානයේ සැබෑ ප්‍රයෝජනය විඳිය යුත්තේ නැත්තම් එහි අවශ්‍යතාවය සැබවින්ම ප්‍රයෝජනට ගත යුත්තේ එය භාවිතා කිරීමෙන් පමණයි. ඉතින් ඒක තර්කානුකූලව වටහාගෙන ඒ කටයුත්තට උර දෙන්නේ මේකේ කතකයා නැත්තම් මේ කුඩා දරුවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් වැසිකිලි සෑදීමේ ව්‍යාපාරය ජය ගන්නවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා. මොකද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කෙසේ හෝ නීතියෙන් දඬුවම් දෙනවයි කියන කාරණේ කියලා මේ ගැමියන් අවනත කරගන්නවා වැසිකිලිය සෑදීම සඳහා. හැබැයි ඒ භාවිතා කිරීමේ අභියෝගය ජයගන්නේ මේ පුංචි දරුවා නේද? කතකයා. ඔහු තමයි අම්මත් එක්ක තර්ක කරලා අම්මා සාම්ප්‍රදායිකව කියන ලෙඩ රෝග ඇතිවීම පිළිබඳව අම්මගේ අදහස් උයි මේ කතකයාට පාසලෙන් ලැබෙන දැනුමයි ඒ පාසලෙන් ලෙඩ රෝග සැදීම පිළිබඳව පෙන්වන දෘශ්‍ය රූප ඉස්සර කාලේ අද වගේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපකයන් තිබුණේ නැත්නම් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් තිබුණේ නැහැ අපි කියන්නේ වට ස්ලයිඩ් ප්‍රොජෙක්ටර්ස් කියලා නිකන් පින්තූර විතරයි පෙන්වන්නේ අද වගේ චලන රූප පෙන්වීමට හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් ඒව හරහා මේ සෘද්ධජීවීන් නිසා ඇතිවන රෝගාබාධයන් පිළිබඳව පැහැදිලි සාක්ෂි සටහනක් මේ කතකයා ලබනවා. ඒ තුලින් කතකයාට අවබෝධයක් එනවා ඇත්තටම මේ සෘද්ධජීවීන් නිසා විශාල විනාශයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ සඳහා හඳුන්වා දුන්න ප්‍රතිකර්මය මොකද්ද? වැසිකිලි භාවිතය කියන්නේ. එතකොට වැසිකිලිය භාවිත කළොත් එහෙම යම් ආකාරයකින් එවැනි ලෙඩ රෝගවලින් වැළකීමේ හැකියාව තියෙනවා කියන එක මේ පුංචි දරුවා පාසලෙන් ලබන ඒ අධ්‍යාපනික අවකාශයන් හරහා නැත්නම් දැනුම් පද්ධතිය හරහා තේරුම් ගන්න. එතකොට ඔබට තේරෙනවා ඇති කිසියම් සමාජයක් වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් යහපත් දිශාන්තයකට කිසියම් සමාජයක් තල්ලු කරන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි දැනුම නැත්නම් අධ්‍යාපනය කියන එක. හැබැයි කිසියම් දැනුමක් කියලා කියන්නේ දෙයක් තේරුම් ගන්නවා කියන එක නෙමෙයි පුතේ. දැනුම කියන එක එක්තරා විදිහක කිසියම් සීමාවක් පමණයි. ඒ ලබා ගන්නා දැනුම තුලින් නව නිර්මාණයක් කිරීම තමයි පුතේ දැනුමේ අග්‍රඵලය වෙන්නේ. එහෙම නැතුව විෂය කරුණු කටපාඩම් කිරීම හෝ කරුණු දැන ගැනීම හෝ ඒවයින් විභාග සමත් වීම කියන එක නෙමෙයි පුතේ. එසම මතක තියාගන්න දැනුම කියන එක එක්තරා සීමාවකින් එහාට ප්‍රයෝජනයක් නැති වෙන මොකද දැනුම කියන එක ඊටාම වේගෙන් ඉවර වෙනවා. දැනුම කියන එක ඊටාම වේගෙන් ඉවර වෙනවා මොකද ඊළඟ පියවරට යන්න නැත්තම් දැනුම් පද්ධතිය දෙගුණ වෙන්න ඊටාම අඩු කාලයක් යනවා. එසා දැනුම තියනවා කියන එක කාරණයක් නෙමෙයි පුතේ. වැදගත් දේ තමයි මිනිසාගේ චින්තනය පළල් වීම. එහෙම නැත්තම් නිර්මාණශීලීව ලෝකෙ දිස බැලීම. අපි කිසියම් දැනුමක් ලැබලා තියෙනවා නම් ඒ දැනුමෙන් කිසියම් නිර්මාණයක් අලුත් නිර්මාණයක් කිරීමට අපිට හැකියාව ලැබිය යුතුයි. එහෙම නැත්නම් මේ සමාජයේ තියෙන කිසියම් අවශ්‍යතාවයක් සපුරා ගැනීමට කිසියම් දෙයක් නිර්මාණය වෙලා නැත්නම් අන්න ඒ අඩුව වටහාගෙන ඒ අඩුව සම්පූර්ණ කිරීම තමයි දැනුමේ තියෙන වටිනාම ප්‍රයෝජනය. දැනුමේ තියෙන වටිනාම ප්‍රයෝජනය. එහෙම නැතුව දැනුම නිකන් දැනගෙන හිටියා කියලා වැඩක් නැහැ. පැහැදිලි පුතේ කියන එක. ඒ කියන්නේ දැන් මං කිව්ව එක පෙර ආතුව ඒ දණ්ඩ පාලමක් බවට පත් වෙන්නේ දැනුම නිර්මාණශීලීව හිතන්න ගත්තාම. නේද? නවනිපැයුම් කියන්නේ අන්න ඒවට. දැන් අපි හිතමු ගුවන් විදුලිය අද මොනතරම් දියුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවද? ඊටත් වඩා දුරකථනය කියන එක. නේද? දුරකථනය සොයාගත්තේ රැහැනක් භාවිතා කිරීමෙන් පණිවිඩ යවන්නනේ. හැබැයි අද ඒ රැහැන කියන කාරණේ අයින් වෙලා රැහැන් රහිත හේවත් ජංගම දුරකථන බවට මේව පත් වෙනවා. එතකොට මුලින්ම දුරකථනය හොයාගත්ත කෙනා සහ ඒ දුරකථනය වැඩි දියුණු කරලා අද තියෙන තත්ත්වය අතර හිතන්න මොනතරම් බුද්ධිමය මැදිහත් වීම තිබිලා තියෙනවද? එහෙම නැත්නම් දැනුම කියන තැන හිටියානම් අපි නව නිර්මාණ වලට ගියේ නැත්නම් නැත්නම් පවත්නා දැනුම ඔස්සේ අලුත් දැනුම් මිසව සොයාගෙන ගියේ නැත්නම් තාම අර පැරණි හොයාගත්ත දුරකථනයම තමයි අපේ සමාජය ඉතුරු වෙන්නේ. ඒ නිසා තමයි සියවස් ගණනාවක් ගිහිල්ලත් ගොං කරත් එකම විදියට ලංකාවේ තියෙන. තේරෙනවද? හේතුව තමයි ඒ දැනුම කිසියම් මට්ටමක පදවනම් වෙලා ඉදිරියට අඩියක් තිබෙන්නේ නැහැ. නමුත් හිතන්නකෝ දැන් කරත්තයක් ගමන් කරනකොට කරත්තයේ වැදගත්ම දේක මොකද්ද? අපේ සමාජේ නම් ගුණා නැත්තම් හරකා නේද? එයාව නෙමේකේ වැදගත්ම කාරණේ. එතකොට රත වාහන පිළිබඳව අවධානය යොමු කරපු බටහිර ජාතීන් මොකද කරේ? අපේ අය කරත්තේ බක්කිය වෙනස් කරාට ගුණා වෙනස් කරේ නෑ මුත. ඒ කියන්නේ හැමදාම ගුණා එක විදිහයි කරත්තේ බක්කිය විතරක් වෙනස් කරා. පොල්ලතු කරත්තෙට වෙන විදිහට, මගින් ගෙනියන කරත්තෙට වෙන විදිහට, වෙනත් භාණ්ඩ ප්‍රවාහණය ගෙනියන වෙන විදිහට වෙනස් කරා පසුපස කොටස නැත්තම් අපි කියන බක්කිය. හරි. හැබැයි ඉස්සරහා ගුණා වෙනස් කරේ නෑ. ඉතින් බටහිර ජාතීන් මොකද කරේ? බටහිර ජාතීන් මේ මෝටර රථ ප්‍රවාහණය පිළිබඳ අද දියුණු ජාතීන් ආරම්භ කරේ ඉස්සරලාම ඒ අර අපේ රටේ ගුණා කියන දේ භාවිතා කරන තැනට තමයි ඒගොල්ලෝ අවධානය යොමු කරේ. ඒ නිසා ඒගොල්ලෝ කෘත්‍රිම සත්වයක් හැදුවා. ඒගොල්ලෝ හටපු කෘත්‍රිම සත්වයා තමයි අද වාහනේ විදිහට, වාහනේ එන්ජින් එක විදිහට ක්‍රියා කරන්නේ. අශ්ව බල වලින් පටන් ගත්තා. අන්තිමට අශ්ව බල 10 12 ආදී වශයෙන් වර්ධනය කරමින් අශ්වයට වඩා වේගයෙන් ගමන් කළ හැකි රථ වාහන හැදුවා. හැබැයි පටන් ගත්තේ අශ්ව බල වලින්. ඒ කියන්නේ සතාගෙන් පටන් ගත්තා. මොකද ඒකට කලින් තිබුණේ අපේ රටේ ගොං කරත්ත තියෙනකොට වෙන රටවල තිබුණා අශ්ව කරත්ත. අපේ රටේ අශ්ව කරත්ත තිබුණා. නමුත් අශ්වයින් භාවිතා කරමින් ප්‍රවාහනය කළ ඉතින් බැලුවා අශ්වයට වඩා වේගෙන් යන්න පුළුවන් වෙන්න ඕන. නේ අශ්වයට ලෙඩ දෙනවා. අශ්වය මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අශ්වයාගේ විඩ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා. ඉතින් මෙන්න මේව තමයි පුතේ නව නිපැයුම් කියලා කියන්නේ. ඒක දැනුම එක තැනක පල් වෙනවද? තියෙන දැනුම ඔස්සේ නොදන්නා දැනුමකට නොදන්නා අවකාශයකට ගමන් කරනවද කියන එක රටක් විදිහට අපි හිතන්න. ඉතින් මේ කතකයා කියලා කියන එක්තරා විදිහකට තමන් පාසෙන්න දැනුම තමන්ගේ ජීවිතේ ලෙඩ රෝග නිවාරණය කර ගැනීම සඳහා භාවිතා කරනවා. ඒ නිසා ඇත්තටම PHI මහත්තයව නැත්තම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැසිකිලි සාදන වැඩේ ජයගත්තට කතකයාගේ කාර්යය සිද්ධ වුණේ නැත්තම් ඒ සමාජයේ කිසිම කෙනෙක් වැසිකිලි භාවිත කරන්නේ නැති අය බවට පත් වෙලා ඒක නිකම්ම නිකං පෙට්ටියක් විදිහට නිකං අලංකාරයේ ගෙන දෙන උපකරණයක් විදිහට තියෙන්න තිබුණා. මට මතක් වෙනවා මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට ඉන්න කාලේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය ඉගෙන ගනිද්දී නැත්තම් ජනමාධ්‍ය වේදේ ඉගෙන ගනිද්දී මම එහි තෙවන වසර උපාධි වසරේ තෙවන වසරේ ඉගෙන ගන්නකොට තෙවන වසරේ තිබුණ එක්තරා පාඨමාලාවක් සඳහා පරීක්ෂණයක් කරා. ඒ සඳහා මා තෝරාගත්තේ ප්‍රජා ගෝණිදුලි සේවාව. ඉතින් කොත්මලේ ප්‍රජා ගෝණිදුලි සේවාව සහ මහේලොප්පල්ලන ප්‍රජා ගෝණිදුලි සේවාව මා ඒ කාලේ පරීක්ෂණය සඳහා තෝරගත්තා. එහෙම තෝරගන්නකොට මේ මහේලොප්පල්ලම ප්‍රජා ගෝණිදුලි සේවාවේ ඒ කාලවකවානුවල සිද්ධ වෙච්ච යම් යම් කාර්යයන් පිළිබඳව මා සාහිත්‍ය විමර්ශනය කරද්දී මට එක තැනකදී හවුවෙනවා මේ වැසිකිලි භාවිතය පිළිබඳව ගැමියන්ට කිසියම් ආකාරයකට දැනුම්වත් කිරීමේ වැඩසටහන් තිබිලා තියෙනවා ගුවන්විදුලිය හරහා. මොකද ඒකට හේතුව ඔය කාලේ මිනිස්සුන්ට වැසිකිලි හදන්න කියලා කිව්වට ඉස්සෙල්ලා සිමෙන්ති කොට්ට දෙක තුනක් බෙදාගෙන ගියාලු රජේ. ඊට පස්සේ ගඩොල් ටිකක් බෙදාගෙන ගියාලු රජේ. අවසානයේ වැසිකිලි පෝසිලෙන් පෝච්චිය බෙදාගෙන ගියාලු. ඒ වුණාට මාස දෙක තුනක් ගිහිල්ලා අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා යනකොට වැසිකිලි හැදුවද කියලා බලන්න මේක සත්‍ය අත්දැකීම්. ඔබ කෙනෙකුට අවශ්‍ය නම් ඔය මහවැලි ප්‍රජා ගෝලනි සේවය පිළිබඳ අධ්‍යයනය කරනකොට එහෙම නැත්නම් මහලුප්පල්ලම ප්‍රජා ගෝලනි සේවය පිළිබඳ අධ්‍යයනය කරනකොට මේවා ඔබට හමු වේ. ඉතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා යනකොට කිසිම කෙනෙක් වැසිකිලි හදලා තිබුණේ නැහැලු. සමහරු අපි අර අද භාවිතා කරන සිංක් එක වලම්පිගම් හොදන්න ඒ වෙනුවට වැසිකිලි පෝච්චිය භාවිතා කරලා තිබුණා. සමහරු ඒ මත ලී කෑලි දෙක තුනක් තියලා ඒකට උඩින් වලන් මුට්ටි හට්ටි මුට්ටි නමලා තිබුණලු වතුර බේරෙන්. අර පෝසිලෙන් පෝච්චිය උඩින්. ඒගොල්ලෝ වැසිකිලිය හදලා නැහැ. පරණ පුරුදු විදිහටම කැලේට තමයි තමන්ගේ ශරීර කෘත්‍යයන් සඳහා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ පෝච්චි එහෙම තියන්නේ නැතුව ඒ වලින් වැසිකිලියක් හදන්න හදලා ලෙඩ රෝග වලින් බේරෙන්න කියලා මිනිස්සුන්ට කියා දෙන්න ඒ දැනුම දෙන්න ප්‍රජා ගුවන්විදුලියට සිද්ධ වුණා කියලා එවකට මහලොප්පල්ලම් ප්‍රජා ගුවන්විදුලි සේවයේ ප්‍රධානියා වෙලා හිටපු දයානන්ද ලියනගම මහත්මයා ඔහු පසු කාලයක රජරට ගුවන්විදුලියේ හිටියා. ලියනගම මහත්මයා මා සමග කිව්වා ඒ දවස්වල මට මතකයි. ඉතින් මෙන්න මේ වගේ ලංකාවේ සමාජයට යම් යම් ආකාරයකට මේ දැනුම් පද්ධතිය ලබා දෙන්න ඉතාම මහන්සි වෙන්න සිද්ධ වෙච්ච අවස්ථාවක් තිබුණා. ඉතින් කෙසේ වෙතත් මේ පුංචි දරුවා නැත්තම් කතකයා මෙතනදී කරන්නේ අන්න ඒ දැනුම තර්කානුකූලව වටහාගෙන වැසිකිලියේ අවශ්‍යතාවය දැනගෙන වැසිකිලිය භාවිතා කරනවා. ඒ නිසා මතක තියාගන්න දුවේ පුතේ මේ දෙදෙනාගේ මේ ප්‍රයත්නයන් දෙකම එකතු වුණේ නැත්තම් මේ කටයුත්ත සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අපි ස්වේච්ඡාවෙන් මුව ආවරණය පළඳින අපි ස්වේච්ඡාවෙන් හිස් ආවරණ නැත්තම් හෙල්මට් පළඳගෙන සමාජයට යන නැත්තම් බහැරට යන හිත කරන තැනකට තමයි අපි එන්න ඕනේ. එහෙම නැතුව පොලිසියට බයයි හරි එහෙම නැත්තම් නීතියට බයයි හරි අපි කටයුතු කරනවා නම් එතන කිසිම දවසක ඒ දැනුමේ සංස්කෘතික වටිනාකම ඉන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ හැමනිතරම වෙනත් සමාජයක නිෂ්පාදනය කරපු දෙයක් තවත් සමාජයකට ආනයනය කරනකොට එහෙම නැත්තම් තවත් සමාජයක් ආනයනය කරලා මිලදී ගත්තට භාණ්ඩය මිලදී ගත්තට පුතේ ඒහා සැබඳුණු සංස්කෘතිය සහ ඒ සිරිත් විරිත් සහ ඒහා බැඳුණු සංස්කෘතිකාංග අපිට ගන්න බෑ. ඉතින් ඒක තමයි මේ කෙටි කතාව තුළින් අපිට ඉස්මතු කරලා දෙන තර්කානුකූල කාරණේ බවට පත් වෙන්නේ. ඒ නිසා වැසිකිලි සෑදීම නීතියෙන් බේරෙන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියන හින්දා කරා වුණාට වැසිකිලි ඇත්තටම භාවිත කරන්නේ ඒ ඔස්සේ පවතින දැනුම නැත්නම් එයින් ලැබෙන ප්‍රයෝජනය පිළිබඳව දැනුම පුංචි දරුවා වටහා ගැනීමෙන් අනතුරු. ඉතින් මෙන්න මේ දෙපාර්ශවයේම සාර්ථක මැදිහත් වීමෙන් තමයි අවසානයේ ප්‍රතිඵලය කරා යෑමේ අවකාශය නිර්මාණය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ කරුණු ඉස්මතු කරලා ඔබට මේ කෙටි කතාවෙන් ਵਿਚාරයක් ලියන්න පුළුවන්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කොහොමද උත්සාහ ගත්තේ? ඒකට බයේ කොහොමද හේරත් ඇතුළු ගැමියන් වැසිකිලි හැදුවේ? හැබැයි පුංචි දරුවා පාසලේදී ඉගෙන ගත්ත කාරණා මොනවද? අම්මා කියා දුන්නු කාරණා සහ දෙද රෝග ඇතිවීම පිළිබඳව නිවැසියන් තුල සහ ඒකකට ජන සමාජය අය තුල පැවති මතවාදයන් මොනවද? ඒ මතවාදයන් තමා පාසලේදී උගත් දැනුමින් ඛණ්ඩණය වන්නේ කොහොමද? ඒ නිසා හු තර්කානුකූලව මේ කාරණා වටහාගෙන වැසිකිලිය කියලා කියන අත්‍යවශ්‍ය දෙයක් කියන එක තේරුම් අරගෙන ඒ භාවිතා කරන ආකාරය මෙන්න මේ පරස්පරතා මෙන්න මේ වෙනස්කම් ඉතාම පැහැදිලිව මේ කීටි කතාව තුළ අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ පිළිබඳව ඔබට උදාහරණ යොදන්න ඔය කියන කාරණා ඔස්සේ සොයා ගන්න පුළුවන් කීටි කතාව තුළින්. ඉතින් තේරුම් ගන්න දුවේ පුතේ, මේක තමයි අවසානයේදී කියා දෙන්න තියෙන්නේ. වැසිකිලි භාවිතය පිළිබඳව තර්කානුකූලව වටා ගැනීමෙන් තමයි ජන සමාජයක් ඒ ලෙඩ රෝගවලින් බේරීමේ හැබෑ අවශ්‍යතාවය තේරුම් ගත්. ඒ නිසා ලැජ්ජාවට හෝ නැත්තම් කැලේට යන්න තිබෙන බිය හින්දා හෝ එහෙම නැත්තම් අනිත් අයට පේනන නිසා හෝ වැසිකිලියක් අස්සට යනවද, එහෙම නැත්තම් වැසිකිලියක් භාවිතයේ සැබෑම අවශ්‍යතාවය මොකක්ද කියන එක තේරුම් අරගෙන වැසිකිලිය භාවිතා කරනවද කියන එක අපි කල්පනා කරන්න ඕන. ඒ නිසා මොනවා හරි පොත් ගොඩක් ගොඩ ගහලා තිබුණට ඒක පුස්තකාලයක් වෙන්නේ නැහැ. ඒ පුස්තකාලයත් එක්ක සංකීර්ණව සක්‍රීයව අන්තර්ක්‍රියා කරන පිරිසක් බිහි වෙන්න ඕනේ. අන්න ඒ පිරිසට තමයි කියන්නේ අපි පාඨක සමාජය කියලා. ඒකලෝ බුද්ධිමත්ද නැද්ද කියන එක නෙමෙයි පුතේ වැදගත් වෙන්නේ. ඒ පොතපතින් නිෂ්පාදනය කරලා තියෙන දැනුම ඒ අය එයාගේ ජීවිතයකට කිසියම් ආකාරයකට ප්‍රයෝජනයට ගන්නවද කියන කාරණේ මත. මෙන්න මේ කාරණා ඔස්සේ අපිට පුතේ පැහැදිලි කරන්න පුළුවන්. වැසිකිලි සෑදීමේ කටයුත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ජයගත්තත් ඇත්තට මේ භාවිතා කිරීමේ ජයග්‍රහණය ලබන්නේ කතකයාවන පුංචි දරුවා කියන එක. මෙන්න මේ විදිහට පුතේ අපිට මේ කෙටි කතාව දිහා බලන්න අද මේ විදිහේ මානයක් අපිට විවෘත කරගන්න පුළුවන්. එමනම් අද දවසේ පුතේ නැවත මතක් කරන්න ඕනේ අපේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් අපිට යොමු කරගන්න 071-84-20-829 දුරකථන අංකයට 071-84-20-829 දුරකථන අංකයට. ඔබ දන්නවා FM 107.3 රජරට සේවයේ ඔස්සේ ක්‍රියාත්මක වන රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ වැඩසටහන් මාලාවේ සිංහල පාඩම හෙළබස් විනිස සෑම ඉරිදා දිනයකම උදෑසන 5 සිට 6 දක්වාත්, ඒ වගේම සෑම සඳුදා දිනයකම සවස 7:30 සිට 8:30 දක්වාත් විකාශය වෙනවා. මේ සඳහා අනුග්‍රාහකත්වය දරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් තමයි මේ වැඩසටහන මෙහෙවන්නේ. ඉතින් උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය, ඒ වගේම සංවර්ධන අධ්‍යක්ෂතුමන්ලා තුමියන්ලා ඇතුළු පිරිස, ඒ වගේම සිංහල විෂය භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දානන්ද ජයසුන්දර මහත්මා, ඒ වගේම රජරට ගුවන්විදුලියේ ප්‍රධානි ලාල්ලානන්ද අබේදිර මහත්මා, ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක සෑම් විලදර් මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලය, මේ සියලු දෙනාම මේ රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ හෙළබස් විනිස වැඩසටහන ඔබ වෙත සමීප කරන්න කටයුතු කරනවා. ඒ දැවැන්ත ශක්තිය එකතු වෙලා තමයි මේ ගුවන් කාලය ඔබ වෙත වෙන් වෙලා මේ විදිහේ පාඩමක් ඔබ වෙත සමීප වෙන්නේ. ඉතින් මේ පාඩමේ හොඳ නරක පිළිබඳව අපිට කියන්න අමතන්න, එමත් නැත්නම් WhatsApp පණිවිඩයක් එවන්න, එමත් නැත්නම් කෙටි පණිවිඩයක් එවන්න 071-84-20-829 දුරකථන අංකයට 071-84-20-829 දුරකථන අංකයට. එහෙමනම් දුවේ පුතේ, අදත් මේ විදිහට හෙළබස් වෙනස තවත් එක කාලච්ඡේදයක් අවසන් වෙනවා. ආයිත් දවසක ඔබ හමුවට එනතුරු ඔබ සිරු දිනාටම ආයිබෝවන්.